සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උපජ්ජಂತಿ උපන්නාවා අකුසලා ධම්මා පරිහායන්ති යතෛදං භික්ඛවේ අප්පිච්ඡතා අප්පිච්ඡස්ස භික්ඛවේ අනුප්පන්නා චේව කුසලා ධම්මා උපජ්ජಂತಿ උපන්නා ච අකුසලා ධම්මා පරිහායන්ති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ අඳපාංගොඩ පන්සල පාරේ විසූ අබේවර්ධන ඉදිරිසිංහ මහත්මා මිය පරලොව ගොස් 2021 සැප්තැම්බර් මාස 16 වෙනි දිනට වසරක් සපිරීම නිමිති කොටගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතිව ඔස්ට්‍රේලියාවේ පදිංචි පුතණුවන් ලාල් එදිරිසිංහ මහත්මා, නිල්මිනී එදිරිසිංහ මහත්මිය, නිරෝධා දියණිය සහ ලසන් පුතා, ඒ වගේම ලංකාවේ පදිංචි බිරිඳ නන්දා පෙරේරා මහත්මිය, ඒ වගේම දියණිය ලක්මිනී එදිරිසිංහ, නිමා එදිරිසිංහ සහ සිසිර ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මීට වසරකට ඉහතදී මිය පරලෝ යන්නට එදුණු අබේවර්ධන මහත්මයා ඇතුළු මිය පරලෝගේ සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කිරීමේ අරමුණත් සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් කියන මේ යහපත් අරමුණු පෙරදරි කරගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ පින්නතුන් විසින් අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ අල්පේච්ඡතාවය හා බැඳුණු මැදුම් පිළිවෙත පැවැත්මට හා නැවැත්මට උපකාර වෙන්නේ කවර ආකාරයෙන්ද කියලා පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා පාඩය හැටියට සිහිපත් කළේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡතාවයේ තියෙන වැදගත්කම විශේෂත්වයෙහිදී දේශනා කරනෝ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උපජ්ජಂತಿ උපන්නාවා අකුසලා ධම්මා පරිහායන්ති යතහිදම් භික්කවේ අප්පිච්ඡත මහණෙනි නූපන් කුසල් උපදවන්න උපන් අකුසල් ප්‍රහාණය කරන්නට මේ අල්පේච්ඡතාවයේ තරම්ම උපකාරක වෙන ධර්මයක් මම තවත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපිච්චස්ස භික්කවේ අනුප්පන්නා චේව කුසල ධම්මා උපජ්ජන්ති උපන්නා ච අකුසල ධම්මා පරිහායන්ති. මහණෙනි අල්පේච්ඡ තනත්තාට නූපන් බොහෝ කුසල් උපදිනවා. උපන්නා වූ අකුසල ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම දුරු කරන්නට ඒ අල්පේච්ඡතාවේ හේතු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා. එතකොට මේ සූත්‍ර දේශනාව පාදක කොටගෙන අල්පේච්ඡතාවය කියන්නේ මොකක්ද? අල්පේච්ඡතාවයට ප්‍රතිවිරුද්ධ ධර්ම මොනවද? ඒ අල්පේච්ඡතාවය දියුණු කරගන්නේ කොහොමද? ඒක ලෞකික යහ පැවැත්මටත්, ඒ වගේම නිවන් අවබෝධයටත් ඒ අල්පේච්ඡතාවය උපකාර වෙන්නේ කොහොමද කියන කාරණා පැහැදිලි කරමිනුයි අද ධර්මදේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අල්පේච්ඡතා, එහෙම නැත්නම් පාලියෙන් කියන අප්පිච්ඡතා කියලා. එතකොට එතන ඉච්ඡ කියලා කියන්නේ බලාපොරොත්තුව, කැමැත්ත, ප්‍රාර්ථනාව, අපේක්ෂාව. එතකොට අප්පිච්ඡ කියලා කියන්නේ බලාපොරොත්තු අඩු බව, ප්‍රාර්ථනා, අපේක්ෂා, ඒ වගේම තමන් රුචි කරන දේවල් අඩු නම් එය හඳුන්වනවා අප්පිච්ඡතාවය. එහෙම නැත්නම් අල්පේච්ඡතාවය. අල්ප ඉච්ඡතා. ඉච්ඡතා කියලා කියන්නේ කැමති වෙන බව. අල්ප ඉච්ඡතා, ඒ කැමති වෙන කාරණා අඩුයි. හුඟක් දේවල් කැමති වෙන්නේ නැහැ. හුඟක් දේවල් කැමති වෙනවා නම් ඒක හඳුන්වන්නේ මහිච්ඡතා, මහා ඉච්ඡතා. එතකොට කැමති වෙන දේවල් වැඩි, බලාපොරොත්තු, අපේක්ෂා ඒවා හුඟක් වැඩි නම් එතනත්තා මහිච්ඡතාවෙන් යුක්තයි. එතකොට ඊට ප්‍රතිවිරුද්ධ වචනය තමයි අපිච්ඡතා කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මහිච්ඡතාවෙන් යුක්ත නම් එතනත්තාට හුඟක් දේවල් පිළිබඳව බලාපොරොත්තු තියෙනවා, ප්‍රාර්ථනා තියෙනවා, අපේක්ෂා කරන දේවල් තියෙනවා. එතකොට කොච්චර බලාපොරොත්තු ඉටු වුණත් තව තවත් බලාපොරොත්තු එතනත්තාට ඉටු නොවුණු දේවල් තියෙනවා. එතකොට මහිච්ඡතාවෙන් යුක්ත වූ තැනත්තා නිරන්තරයෙන් ප්‍රශ්නාවට වසඟ වෙලා තණ්හාවේ දාසයෙක් බවට පත් වෙලා නිරන්තරයෙන් ඌනතාවෙන් තමයි කටයුතු කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා තණ්හා දාසෝ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. හැම විටම ඌනභාවයෙන් යුක්තව තණ්හාවට වසඟ වෙලා කටයුතු කරන්නේ සාමාන්‍ය ලෝකයා. එතකොට ඒ තත්ත්වයට පත් වෙන්නේ කුමක් නිසාද? අර කියන මහිච්ඡතාවය නිසා, බොහෝ බලාපොරොත්තු. එතකොට හුඟක් දෙනා හිතන්නේ ඒ තමන් අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන දේවල් ලැබුණහම තමන්ට තෘප්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. මොකද දැන් ජීවිතේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සතුටින් සහ තෘප්තියෙන් ජීවිතේ පවත්වාගෙන යන්නට. නමුත් ඒ සතුට තෘප්තිය සඳහා එයයි කල්පනා කරනවා, මෙන්න මේ දේවල් මට තිබුණොත් හොඳයි, මේ දේවල් ලැබුණොත් හොඳයි, මේ ටික තිබුණොත් නම් කිසිම ගැටලුවක් නැහැ, මට බොහොම තැපසේ සුවසේ ජීවිතේ පවත්වන්නට පුළුවන් වෙනවා. එහෙම හිතෙන්නේ අර සාමාන්‍ය භාජනයක් පුරවන්නා වගේ අපේ මනසේ අපේක්ෂා පුරව ගන්නට පුළුවන් වෙයි, ඒව සන්තුෂ්ට කරන්නට පුළුවන් වෙයි කියලා තමයි අපි හිතන්නේ. නමුත් බඳුනක ස්වභාවයයි මනසේ ස්වභාවයයි වෙනස්. මොකද්ද තියෙන වෙනස? දැන් භාජනයක නම් ඒකට දරලුවන් ප්‍රමාණයක් තියෙනවා, ධාරිතාවයක් තියෙනවා. එතකොට ඒ ධාරිතාව කොච්චරද කියලා හඳුනාගත්තහම ඒකෙන් අඩක් අපි බඳුන පිරෙවුවෝ ජලයෙන් හරි වෙනත් ද්‍රව්‍යයකින්. මෙහෙම අපිට පැහැදිලිව පෙනෙනවා මෙච්චර පිරීලා තියෙන්නේ, තව මෙච්චරයි අඩු. ඒතකොට ඒ ටික සම්පූර්ණ කළාට පස්සේ දැන් බඳුන පිරීලා ආයේ තවදුරටත් ඒ බඳුනට දේවල් අපේක්ෂා කරන්නේ නැහැ. හිස් ගතියක් නැහැ. ඉඩ ඉතුරු වෙලා නැහැ. ඒ නිසා දැන් මේ බඳුන අපි පුරවන ලද දෙයින් සන්තුෂ්ත වෙලා, තෘප්තිමත් වෙලා, පූර්ණත්වයටපත් වෙලා කියලා හඳුනා ගන්නට පුළුවන්. නමුත් මනසේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර තණ්හාවට වසඟ වෙන තැනත්තා බොහෝ බලාපොරොත්තු ඇති කරගන්නා තැනත්තාගේ ස්වභාවය තමයි මනසින් මේ දේවල් ලැබුණොත් හොඳයි, එතකොට තමයි මට සතුටින් තෘප්තියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒ දේවල් ලැබෙනකොට බලාපොරොත්තුව තව ටිකක් පුළුල් වෙනවා. ඊට පස්සේ ඒකත් ලැබුණාම තව ටිකක් පුළුල් වෙනවා. දැන් අර බඳුනට නම් දේවල් දාන්න ඉඩ ප්‍රමාණය අඩු වෙනවනේ. මනසේ ස්වභාවයක නෙමේ, දේවල් ලැබෙන්න ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න. දැන් අපි හිතමු යාචකයෙකුට රුපියල් 10ක් ලැබුණොත් එතනින් එහාට ඒක 20ක් කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඊට පස්සේ 50ක් කරගන්න උත්සාහ කරනවා. ඒක 100ක් කරගන්න උත්සාහ කරනවා. ඉතින් 100ක් වුණාට පස්සේ දැන් තෘප්තිමත් වෙයිද? නැහැ. 100ක් වෙනකොටම ඊට පස්සේ ඔහුගේ බලාපොරොත්තු දෙගුණයකින් වැඩි වෙනවා. ඒක 200ක් කරගන්නේ කොහොමද කියලා. අන්න ඒ විදිහට ප්‍රතජන සත්වයා හැඟීම් වලට වහල් වෙනකොට, මනසට වහල් වෙනකොට, සිත කියන දේ ලබා දෙන්නට උත්සාහ කරනකොට එතනත්තා තණ්හාවේ දාසයෙක් බවට පත් වෙලා තමන්ගේ සිතට වසඟ වෙලා එබඳු පුද්ගලයාට අර බඳුනක් පුරවන්නා වගේ සිතෙන් අපේක්ෂා කරන දේවල් බලාපොරොත්තු වෙන දේවල් පුරවලා ඉවරයක් කරන්නට බෑ. නැවත නැවත තව තව වැඩිපුර අපේක්ෂා කරනවා. ඒ ගතිය තමයි මහිච්ඡතාවයයි කියලා කියන්නේ. ඒතට මහිච්ඡතාවය ඇති පුද්ගලයා බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ගින්නකට මහ සමුදුරට අග්ගික්ඛන්தோ සමුද්දෝච්ච මහිච්ඡෝ චාපි පුග්ගලෝ බහුකේ පච්චේ දෙන්තේ තයෝපේතේ නපූරේ. මේ ලෝකේ පුරවන්න බැරි, සම්පූර්ණ කරන්න බැරි, සන්තුප්ත කරන්න බැරි කරුණු තුනක් බුදුහන්දුරෝ දේශනා කරන්නේ ගාථාවේ. මොකක්ද ඒ කාරණා තුන? අග්ගික්ඛන්தோ ගිනිකඳ. ගිනිකඳට දේවල් එකතු කරලා එකතු කරලා හැම නැත්තම් ඒකට දවන්නට අවශ්‍ය ඉන්ධන සපයලා ප්‍රත්‍ය සපයලා ඉවරයක් කරන්න බෑ. ඇයිද? ප්‍රත්‍ය සපයන්න සපයන්න ඒවා අල්ලගෙන ගිනිකන්ද තවත් මහත් ලෙස වර්ධනය වෙනවා. දැන් මුලින්ම අපි ගිනි කුරක් පත්තු කරන් පස්සේ හුලං ආවරණය කරගෙන බොහොම අමාරුවෙන් ඒ කඩදාසියක් එහෙම නැත්නම් ඉටිපන්දමක් ලාම්පුවක් පත්තු කරගන්නේ එහෙම නැත්නම් පහනක් දැල්වගන්නේ බොහොම අමාරුවෙන් ඒ ගින්දර නිවෙන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ අපි ඒක දැල්වගත්තට පස්සේ ඒකෙන් අවශ්‍ය නම් ඉන් ඔබට කඩදාසිය දැල්වගත්තට පස්සේ එතනින් එහාට අපිට ඒකට පොල්කොල ටිකක් එකතු කරලා එහෙම නැත්නම් පිදුරු ටිකක් එකතු කරලා තව කඩදාසි ටිකක් එකතු කරලා ඒ ගින්න වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට දර ආදී තව දේවල් ලං කරනකොට ඒවත් ඇවිලෙනවා. එතකොට මෙහෙම යම් යම් දේවල් එකතු කරන්න ඒ සියල්ල දවමින් ගින්න වඩා බහුලව වර්ධනය වෙනවා. ඊට පස්සේ අර පොඩි දෙයක් දවා ගන්නට බැරි තරම් දුර්වලව තිබිච්ච ගින්දර ටික ගිනි දැල්ල වර්ධනය වෙලා මහා අමු ගස් කොළන් දවන්නට පුළුවන් මට්ටමට, අමු කැලයක් ගිනි තියන්න පුළුවන් මට්ටමට, ලැව් ගින්නක් මට්ටමට ඒක වර්ධනය වෙන්නට පුළුවන්. දැන් ඔය ලැව් ගිනි ඇති වෙන පළාත්වල පිනතුන් දන්නවා පොඩි සමහර විට ගිනි පුපුරක් වීසි වෙන්නේ. එහෙම නැත්නම් ගස්වල රත් වෙච්ච ලාටු ටිකක් එකට ඇතිලිලා ඒක හැමම ගිනි ගන්න. එතකොට ඒ ලාටු ගිනි ගන්නකොට ඒවා පුපුරලා ඈතට වීසි වෙනවා. වීසි වෙනකොට අනිත් එකත් ගිනි ගන්නවා. එතකොට මුලදී අර වේලිච්ච දඩු දෙකක් ඇතිලිලා තමයි එතන ගින්න හටගන්නේ. එතකොට පොඩි ගිනි දලුවක් තමයි එතන මතුවෙන්නේ. ගිනි පුපුරක් තමයි මතුවෙන්නේ. නමුත් එහෙම මතු වුණාට පස්සේ අනුක්‍රමයෙන් වර්ධනය වෙලා සම්පූර්ණ මහ අමු කැලෑවක් ගිනි තියන්න පුළුවන් මට්ටමට. ඊට පස්සේ උඩින් යටින් වතුර ගහලවත් නිවන්නට බැරි මට්ටමට ඒක වර්ධනය වේ. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහිච්ඡතාවය ඇති පුද්ගලයා කොච්චර දුන්නත්, කොච්චර ඒ ඉල්ලා සිටින දේවල්, අපේක්ෂා කරන දේවල්, බලාපොරොත්තු වෙන දේවල් ලැබුණත් ඒක සන්තුෂ්ත වෙන්නේ නැහැ, තෘප්තිමත් වෙන්නේ නැහැ. එන්න එන්න වර්ධනය වෙනවා. ගින්නට අවශ්‍ය ඉන්ධන ලැබෙන්න බොරබුරා දැල්වෙන්න වගේ මනසින් අපේක්ෂා කරන දේවල් ලැබෙන්න වඩා තෘෂ්ණාව පුළුල් වෙනවා මිසක් අඩුවීමක් වෙන්නේ නැහැ. මහ සමුද්‍රත් ඒ වගේ. ආත්පසින් ගලාගෙන එන ගංගාවල ජලය මහ මුහුදට වැටෙන්න මහ මුහුද තෘප්තිමත් වෙනව නෙමෙයි. මහ මුහුදේ ජල ප්‍රස්ඨය තව තවත් වැඩි වෙනවා. වැඩි වෙනවා කියලා කියන එකේ තේරුම මොකද්ද? අර තමන් මෙතෙක් මුහුද සීමාව කොතනද තිබුණේ, ඒ සීමාව වැඩි කරගෙන කොළව යට කරගෙන තමන්ගේ ජල ප්‍රස්ඨය වඩා පුළුල්ව තාත්පස පතුරව ගන්න. එතකොට දැන් ජල ප්‍රස්ඨය වැඩි වෙන්න තවත් ධාරිතාව වැඩි වෙනවා. තවත් ඒකට වතුර එකතු වෙන්න පුළුවන්. මේ විදිහට තාත්පසින් ගලන ගංගාවල ජලය මහ මොහොතට එකතු වෙනකොට මොහොත ජලයෙන් සන්තුප්ත වෙන්නේ නැහැ. ජල ප්‍රස්ඨය පුළුල් කරමින් වැඩි කරමින් තවත් ජල එකතු වෙන්නට පුළුවන් විදිහට අවකාශය සැලසෙනවා. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා ගිනි කඳයි මහ සමුද්‍රයයි මහිච්ඡතාවය ඇති පුද්ගලයයි තුන් දෙනාම සම්පූර්ණ කරන්නට බැරි අය හැමදාමත් ඌනතාවයෙන් යුක්තයි. හැමදාමත් පිරීලා නැහැ. හැමදාමත් සම්පූර්ණ වෙලා නැහැ. නොපිරුණු සංකල්ප ඇතිව තමයි හැම විටම ජීවත් වෙන්නේ. ඒතර මේක තමයි මහිච්ඡ පුද්ගලයාගේ ස්වභාවය. අල්පේච්ඡ කියලා කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවය. ඒ කියන්නේ එහෙම හුඟක් දේවල් අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු ටිකයි. ඒ බොහොම සුළු ප්‍රමාණයකින් විතරයි දේවල් අපේක්ෂා කරන්නේ. එතකොට කොහොමද එහෙම තත්ත්වයකට අපේ මනස ගෙනෙන්නේ? එහෙම ගෙනෙන්නට නම් ඒතනත්තා තේරුම් ගන්නට ඕන හැඟීම් සහ අවශ්‍යතා කියන දෙකේ වෙනස. ඒ කියන්නේ පිනතුනේ අපිට ජීවිතේ පවත්වාගෙන යනකොට යම් යම් දේවල් අපට අත්‍යවශ්‍යයි. කුසගෙන නිවා ගන්නට, කය පෝෂණය කර ගන්නට, ජීවත් වෙන්නට ආහාර අවශ්‍යයි. ඊළඟට තමන්ට අවැසි සුළං ආදීන් පීඩා නොවිඳ, මැසි මදුරු සර්ප ආදීන්ගෙන් උවදුරු මතු නොවි සුරක්ෂිතව ජීවිතේ පවත්වන්නට වාසස්ථානයක් අවශ්‍යයි. විලිවසාගෙන කය ආරක්ෂා කරගන්නට ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. ඒ වගේම ලෙඩ දුක් දුරු කරගෙන සුවපත්ව නිරෝගීව ජීවත් වෙන්නට බෙහෙත් හේත් අවශ්‍යයි. ලෝකේ යමක්කමක් කරගන්නට, රැකී රක්ෂාදී කරගන්නට දැනුගත්කම් අවශ්‍යයි. මේ වගේ පුද්ගලයෙකුට මූලික වශයෙන් අවශ්‍ය දේවල් තියෙනවා. හැබැයි අපිට වෙන්නේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට අපි ක්‍රියාත්මක වෙනකොට අපිට නොදැනුවත්වම අපි ඒ සම්බන්ධව යම්කිසි හැඟීමකට වහල් වෙනවා. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද කියලා නිනව නැත්ය. උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි කෙනෙක් අපි හිතමු කුසගෙන නිවා ගන්නට, කය පවත්වා ගන්නට ආහාර පාන අවශ්‍යයි කියන බව දැනගෙන තේරුම් අරගෙන ආහාර පාන පිළියෙල කරනවා. පිළියෙල කරලා ඔක්කොම සකස් කරලා පිඟානට බෙදාගෙන බත් පිඩ අනලක් කටට ගත්තාම ඔන්න ඒක යම්කිසි මිහිරි සුවඳක් රසයක් දැනෙනවා. රසය දැනුණු ගමන්ම අර කය පවත්වන්නටයි කැම කන්නේ, දිවි පවත්වන්නටයි කැම කන්නේ කියන ඒ දැක්ම, ඒ අවබෝධය, ඒ පරමාර්ථය, ඒ අවශ්‍යතාවේ යටපත් වෙලා ගිහිල්ලා අර දිව පිනවන ආකාරයට, සිත පිනවන ආකාරයට, තෘෂ්ණාවෙන් ඉල්ලා සිටින ආකාරයට ඒ ආහාරය අනුභව කරන්නට වෑයම් කරනවා. එතකොට ආමාශයේ ප්‍රමාණය සීමා සහිතයි. ඒක අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි කේදරකම තෘෂ්ණාව මතුනෙන් පස්සේ ඒකට සීමාවක් නැහැ. එතකොට ආහාර ගන්නේ නිදුක්ව නිරෝගීව සුවපත්ව දිගු කලක් ජීවත් වෙන්නටයි. හැබැයි තෘෂ්ණාවට වසඟ වුනෙන් පස්සේ කයට හානිදායක දේවල් පවා අනුභව කරන්නට පෙළඹෙනවා. දැන් හුඟක් වෙලාවට අපි දකිනවා යම් යම් අසනීප තියෙන අය මේ ආහාර පාන හොඳ නෑ කිව්වෙන් පස්සේ නෑ කමක් නෑ ඉතින් හැමදාම කන්නේ නෑනේ. අද විතරනේ මේ හම්බ වෙච්ච වෙලාවේ ඔන්න ඔය ටිකක් කාලා ඊට පස්සේ බෙහෙත් වෙනදා එක පෙත්ත නම් බොන්නේ, අද පෙති දෙකක් බොනෝ. එහෙම නැත්නම් එන්නතක් විඳ ගන්නවා නම් ඒකේ මාත්‍රාව පොඩ්ඩක් වැඩි කරලා විඳ ගන්න. එතකොට දැන් මොකටද ආහාරය ගන්නෙ? ආහාරය ගන්නේ මූලික පරමාර්ථය තමයි කය පවත්වා ගැනීම දිගු කලක්. එතකොට දැන් කය විනාශ වෙන, ඉක්මනින් අහෝසි වෙන, ලෙඩ වෙන, එබඳු දේවල් එතකොට මොකටද අනුභව කරන්නේ? කය පවත්වන්නට නෙමෙයි, තෘෂ්ණාවට වසඟ වෙලා. අන්න ඒ විදිහට අපිට හුඟක් වෙලාවට අවශ්‍යතාවය මොකක්ද, හැඟීම මොකක්ද කියලා දෙක වෙන් කරගන්නට බැරි වෙනවා, පටලැවෙනවා. එහෙම පටලැවිච්ච ගමන් ඒ තැනැත්තාට තමන්ගේ බලාපොරොත්තු වල, තමන්ගේ අපේක්ෂාවන්ගේ සීමා මායිම මොකක්ද කියලා තේරෙන්නේ නැතුව යනවා. ජීවත් වෙන්නට මිල මුදල් අවශ්‍යයි. නමුත් හම්බ කරන්න ගියාම කොපමණකින් අපට සෑහෙනවද කියලා එහෙම හිතෙන්නේ නැහැ. මෙච්චරක් උපයනවා, ඒකෙන් මේ වැඩ කටයුතු කරගන්නවා කියලා මුලින් සැලසුම් කරගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රමාණය ලැබෙනකොට තව ටිකක් අපේ තෘෂ්ණාව පුළුල් වෙනවා. එතකොට බලාපොරොත්තු වැඩි වෙනවා, අවශ්‍යතා වැඩි වෙනවා. තවත් මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන කියලා හිතෙනවා. ඊට පස්සේ ඒ සඳහාත් අපි වෑයම් කරලා මුදල් හරි හම්බ කරගන්න. ඊට පස්සේ තවත් අවශ්‍යතා පුළුල් වෙනවා. දැන් මේ ලෝකේ සමහර ධනපතීන්, ලෝකේ ප්‍රමුඛ පෙළේ ධනපතීන් අරගෙන බැලුවෙන් පස්සේ ඒගොල්ලන්ට තියෙන මේ අපි සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා නෙමෙයි. ඊට වඩා හුඟක් පුළුල් ඒවා. දැන් අපිට සමහර වෙලාවට මේ gedara අවශ්‍යතා ටික ගැනනේ මූලික වශයෙන් සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට බලාපොරොත්තු තියෙන්නේ. හැබැයි රටේ පාලකෙක් වෙන්න උත්සාහ කරන කෙනෙකුට ගෙදර අවශ්‍යතා ගැන නෙමෙයි සමස්ත රටක් පිළිබඳව බලාපොරොත්තු අපේක්ෂා ඇති වෙනවා. ඊට පස්සේ තවදුරටත් ඒ තැනැත්තාගේ බලාපොරොත්තු වැඩෙනකොට මුළු ලෝකයක් පිළිබඳ තමයි සංසන්දනාත්මකව ලෝකෙ අනිත් අයට වඩා මම මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා හිතෙන්නේ. ඊට පස්සේ තවත් එහාට යනකොට ලෝකයේ පිළිබඳ බලාපොරොත්තුත් නෙමෙයි වෙනත් ග්‍රහලෝක පිළිබඳව අඟහරු තරණය කරන්නේ කොහොමද, අඟහරුවල වාසස්ථාන හදන්නේ කොහොමද, අඟහරුවල යම්කිසි ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද, සඳේ යම්කිසි වාසස්ථානයක් හදාගන්නේ කොහොමද. දැන් මේ සාමාන්‍ය අයට මතුවෙන බලාපොරොත්තු නෙමෙයි, අර ලෝකේ ප්‍රමුඛ පෙළේ ධනපතීන් මට්ටමට ආවෙන් පස්සේ ඒ තැනැත්තාට අර පොඩි පොඩි අවශ්‍යතා සියල්ල ඉක්මවා ගිහිල්ලා ඔහුගේ හැඟීම් වඩාත් පුළුල් වෙලා ලෝකෙන් බාහිරටත් ඒවා විහිදිලා ගිහිල්ලා. අන්න ඒ වගේ කවමදාකවත් අපේ තෘෂ්ණාව අපේ තෘෂ්ණාවට වහල් වුණොත් ඒ තැනැත්තාට කිසිම දවසක බලාපොරොත්තු සම්පූර්ණ කරලා නිමක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පඤ්ඤාය තිත්තිනං සෙට්ඨං නසෝ කාමේහි තප්පති. මහණෙනි, ප්‍රඥාවෙන් තෘප්තිමත් වීමයි ශ්‍රේෂ්ඨ. ඒතනත්තා තමයි කාමයන්ගෙන් දැවීමටපත් වෙන්නේ නැත්තේ. මේ බලාපොරොත්තු අපේක්ෂා තෘෂ්ණාවන් මතුවෙනකොට අපේ සිත වගේම ගතත් දැවෙන්නට පටන් ගන්න. ඒක ලොකු වෙහෙසක්. යමක් පිළිබඳව අපට දැඩි අවශ්‍යතාවයක් ඇති වුනහම, ඕනකමක් බලාපොරොත්තුවක් ඇති වුනහම, ඒක ලැබෙනකන් ඒක සම්පූර්ණ වෙනකන් ලොකු වෙහෙසක්, කායිකව මානසිකව ලොකු පීඩාවක්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අපේක්ෂා කරන දේ, කැමති වෙන දේ නිසා අපි නිරන්තරයෙන්ම දැවෙනවා. ඉතින් බලාපොරොත්තු අඩු පුද්ගලයාට දැවෙන්නට හේතු වෙන කාරණා හුඟක් අඩුයි. එතනත් බොහොම සැහැල්ලුවෙන් සිසිලසින් නිවීම සුවයෙන් යුක්තව ජීවත් වෙන්නට සමත් වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු තවත් අඩු කරන්න පුළුවන් නම් තවත් අඩු කරන්න පුළුවන් නම් ඒ තරමට ඒ තැනැත්තාගේ සිත සැහැල්ලු වෙනවා, සිත සුවපත් වෙනවා. මේක අපට සුවපත් ජීවිතේ පවත්වා ගන්නටත් උදව් වෙනවා, නිවන් අවබෝධ කරන්නටත් උදව් වෙනවා. දැන් අද ධර්මදේශනායේ මාතෘකාව දිවි පැවැත්මට සහ නිවන් අවබෝධයට, පැවැත්මටත් නැවැත්මටත් දෙකටම කොහොමද අල්පේච්ඡතාවය උපකාර වෙන්නේ කියන කාරණය. එතකොට පැවැත්ම තුළ අපට කායික මානසික සුවයෙන් පවතින්නට, සිහිබුද්ධියෙන් කටයුතු කරන්නට, කරන වැඩ නිවැරදි පරමාර්ථය හඳුනාගෙන කරන්නට, සදාචාර සම්පන්නව කටයුතු කරන්නට අපට අල්පේච්ඡතාවය පැවැත්ම සඳහා උදව් වෙනවා. නැවැත්ම සඳහා භාවනාවට යොමු වෙන්න, විදර්ශනාවට යොමු වෙන්න, හිත ක්ලේශයන්ගෙන් නිදහස් කරගන්නට, කෙලස් නසන්නට ඒ අල්පේච්ඡතාවය අපට උපකාර වෙනවා. ඒ නිසා මූලික වශයෙන් අපි මෙතෙක් වෙලා මේ කරුණු පැහැදිලි කළේ අල්පේච්ඡතාවය කියන්නේ මොකක්ද, මොන වගේ ගුණාංගයක්ද කියලා අපි මූලිකව හඳුනාගෙන ඉන්න ඕන. අල්පේච්ඡතාවය කියලා කියන්නේ බලාපොරොත්තු අඩු බව. මහිච්ඡතාවය තමයි ඒකට ප්‍රතිවිරුද්ධ වචනේ, බලාපොරොත්තු වැඩි බව. එතකොට බලාපොරොත්තු අඩු වෙනවද වැඩි වෙනවද කියලා තීරණය වෙන්නේ කුමක් මතද? අපි හැඟීම් වලට වහල් වෙනවද? එහෙම නැත්නම් පරමාර්ථ වටහාගෙන අවශ්‍යතා තේරුම් අරගෙන කටයුතු කරනවද කියන කාරණේ මත තමයි අපි මොන පැත්තටද යොමු වෙන්නේ කියලා තීරණය වෙන්නේ. අපි හැඟීම් වලට වහල් වෙනවනම් ඒ තැනත්තාගේ මහිච්ඡතාවය තමයි වර්ධනය වෙන්නේ. අවශ්‍යතා තේරුම් ගන්නවා නම්, පරමාර්ථ හඳුන ගන්නවා නම්, ඒ තැනැත්තට වැටහෙන්න ගන්නවා කොපමණකින්ද අපි දේවල් පවත්වා ගත යුත්තේ කියලා. ඒ නිසා අල්පේච්ඡතාවේ ඇති කර ගන්නට යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ තැනැත්තා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කුමක් ගැනද? අපි යමක් කරනකොට ඒක කරන්නේ කවර පරමාර්ථයක් ඇතුවද කියලා තේරුම් ගන්න. පරමාර්ථය දන්නේ නැත්නම් අපිට කරන දේ ගැන නිනව්වක් නැහැ. කරන දේ ගැන නිනව්වක් නැත්නම් ඒකේ ප්‍රමාණයන් පිළිබඳ නිනව්වක් නැහැ. ප්‍රමාණය තීරණය වෙන නම් කුමක් සඳහාද කරන්නේ, කුමක් දෙකේ පරමාර්ථය කියලා අපිට පැහැදිලි වැටහීමක් ඇති කර ගන්නට ඕන. ඒ නිසා ඇඳුම් ඇඳවත්, ගෙවල් හැදුවත්, සල්ලි මිල මුදල් හම්බ කළත්, දැනුගත්කම් ඇති කළත්, පින්කම් කළත්, මේ මොනවා කළත් අපේ ජීවිතේ අපි උත්සාහ කරන්නට ඕන හැකි පමණින් කුමක් සඳහාද මේ දේවල් කරන්නේ, මොකක්ද මේකේ පරමාර්ථය කියලා ප්‍රත්‍යවේක්ෂා නුවණින් ඒ කටයුතු සිද්ධ කරන්නේ. ඒ ප්‍රත්‍යවේක්ෂා ඥානය අවදි වෙනකොට තමයි ඒ පරමාර්ථය සඵල කරගන්න මෙන්න මේ කාරණේ අවශ්‍යයි. ඒ ටික සම්පූර්ණ කරන්න. හැබැයි හැඟීම් වලට වහල් වෙන්නට ඕන කමක් නැහැ. තමන්ගේ මනසින් යෝජනා කරන හැම යෝජනාවකටම තමන් නතු වෙන්නට ඕන නැහැ. මනසේ වහලෙක් වෙන්නට ඕන නැහැ. සිත කියන දේ කරන්නට ඕන නැහැ. අපේ හිත හැම විටම කියන්නේ හොඳ දේවල්ම නෙමෙයි. එමනම් ඉතින් අපි මේ වෙනකොට රහත් වෙලා තියෙන්නට එපායි. එතන හොඳ දේවල්ම නෙමෙයි නරක දේවල්. කෙලස් වැඩෙන දේවල්, මනස පටල වෙන දේවල්. බොහෝ දේවල් අපේ මනස විසින් යෝජනා කර. ඒ නිසා හිත කියන දේ, හිත ඉල්ලන දේ ලබා දීලා කවදාවත් කෙනෙකුට තෘප්තිමත් වෙන්නට බෑ. සෑහීමටපත් වෙන්න බෑ. එතනත්තා තණ්හාවේ දාසයෙක් වෙනවා, සිතට වසඟ වෙනවා. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤාය තෙත්තිනම් සෙට්ටම්, ප්‍රඥාවෙන් තෘප්තිමත් වීමයි ශ්‍රේෂ්ඨ. ඒ කියන්නේ පරමාර්ථය හඳුනාගෙන, අවශ්‍යතාවය හඳුනාගෙන සෑහීමටපත් වෙන්නට සිත පුහුණු කිරීම. එබඳු කෙනෙකුටයි අල්පේච්ඡතාවය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ එතනත්තා හිතින් ඉල්ලන හැම දෙයක්ම සම්පාදනය කරන්නට යන්නේ නැහැ. පරමාර්ථය සඵල කරගන්නට අත්‍යවශ්‍ය දේ මොනවද? ඒ අවමයෙන් යැපෙන්නට උත්සාහ ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මහණෙනි, පංසුකූල චීවරයෙන් යැපෙන්නට සිත සකස් කරගෙන මහණ වෙන්න ඕන. අමතරව සිවුරු පිළිකර දායකයෝ පූජා කරනවා නම් පිළිගත්තට කමක් නැහැ. හැබැයි තමන්ගේ අදහස තියෙන්න ඕන, මේ කය විලිවසාගෙන ගුණධම් වඩන්නට අපිට අර සොහොන් පිට්ටනිය දාලා තියෙන රෙදි කෑලි ටික එකතු කරලා සිවුර මහගත්තා උනත් ඇති කියන මේ මූලික අදහස තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් අරගෙන මහානකමට යමු නැන් පස්සේ අපිට මේගොල්ලෝ සිවුරු දුන්නේ නැහැ, හොඳ සිවුරු දුන්නේ නැහැ, එහෙම වික්ෂිප්ත වීමක් වෙන්නේ නැහැ. එහෙම පටලවිල්ලක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? අවමය තමයි අපි අපේක්ෂා කරන්නේ. අවමය තේරුම් අරගෙන අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් වෙන අවම ප්‍රමාණය තේරුම් ගත්තාම ඒ ප්‍රමාණයෙන් සෑහීමටපත් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩිපුර ලැබෙනවා නම් අවශ්‍ය නම් පරිහරණය කළ හැකි, නැත්නම් වෙන කෙනෙකුට දුන්නේ නැහැ. ඊළඟට පින්ඩියාලෝප භෝජනන් නිස්සය පබ්බජ. අපි පැවිදි වෙලා මේ පැවිදි ජීවිතේ ගත කරන්න ගයක් ගයක් පාසා පාත්‍රය අරගෙන පිණුසිඟා වැඩලා හම්බ වෙන දේ හොඳටම ප්‍රමාණවත් කියලා ඒක තේරුම් අරගෙන මහානකමට ආවහම වැඩිපුර ලැබෙනවා නම් සුදුසු නම් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපිට දානේ දුන්නෙත් නැ, අපිට දැන් ආහාර පාන නැහැ, මිනිස්සු අපිට සලකන්නේ නැහැ. එහෙම චෝදනා කරන්න දෙයක් නැහැ. එහෙම ගැටෙන්න දෙයක් නැහැ. ඒ වගේම ජීවනෝපායක් සකස ගන්න ඕන කියලා පැවිද්දට වෙහෙසෙන්න ඕන කමක් නැහැ. අර අවම ප්‍රමාණය තේරුම් ගත්තා. මෙන්න මේ විදිහට ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් තමන්ගේ ජීවිතේ පවත්වන්නේ කුමක් සඳහාද? හැකියාව කරන්නේ කුමකටද? ඉගෙන ගන්නෙ මොකටද? සල්ලි හම්බ කරන්නේ මොකටද? ගෙවල් හදන්නේ මොකටද? හැම කන්නේ මොකටද? මේවාෙහි පරමාර්ථය හරියට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් දැකලා අන්නේ යහපත් පරමාර්ථය ඉටු කර ගැනීමේ අවම අවශ්‍යතාවය තේරුම් අරගෙන ඊට ඔබෙන් කටයුතු කරන්නට මනසින් යම් යම් පෙළඹවීම් ඇති වුණත් එතන තියෙන්නේ හුදෙක් හැඟීමකට වහල් වීමක් පමණයි කියලා තේරුම් ගත්තාම ඒ හැඟීම් පාලනය කරගෙන අවශ්‍යතාවයට මුල් තැන දීලා බොහොම සැහැල්ලුවෙන් සරල ජීවිත ගත කරන්නට පුළුවන්. ඒ බඳු තැනත්තා හැම විටම බොහොම සැහැල්ලුවෙන් ඉන ලොකු මානසික ආතතියක් නැහැ. දැන් මේ අද වර්තමාන සමාජයේ වෙනම ක්ෂේත්‍රයක් නිර්මාණය වෙලා තියෙනවානේ, මානසික ආතතිය, ආතතිය කළමනාකරණය කර ගැනීම, ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සැපීම, ඒ කියන්නේ උපදේශන, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනකොට කවුන්සලින්, මෙහෙම වෙනම ක්ෂේත්‍රයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඇයි? මිනිස්සුන්ගේ බලාපොරොත්තු ගොඩාක් වැඩි වෙලා. ඒ බලාපොරොත්තු වැඩි වෙන්න ඔරොත්තු නොදෙන මට්ටමකට ගිහිල්ලා. එතකොට හිතට දරා ගන්නත් බෑ ඒ ප්‍රමාණය, කයට දරා ගන්නත් බෑ. ගත සිත නිරන්තරයෙන් සැලෙනවා. ලොකු වෙහෙසක්. එතකොට දැඩි විදිහට පුද්ගලයා කායිකව මානසිකව හෙම්බත් වෙලා, තෙහෙට්ටු වෙලා. ඇයි ඒ? අර බලාපොරොත්තු, අපේක්ෂා ඔරොත්තු නොදෙන තරම් පුරවගෙන ඒවයින් පීඩාවෙන්. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි අපේ රුචිකත්වයන්, බලාපොරොත්තු, අපේක්ෂා වැඩි වුණහම එතනත්ත නිරන්තරයෙන් දැවෙනවා, තැවෙනවා, පීඩාවටපත් වෙනවා. ඒක තමයි අද මානසික ආතතිය හැටියට බොහෝ දෙනා අත්දකින. එතකොට පින්නතුට මේ අල්පේච්ඡතාවයේ නැමැති ගුණය ඇති කරගන්නට නම් කොමක්ද අවශ්‍ය වෙන්නේ? සිහිය සහ නුවණ, සති සම්පජඤ්ඤය. සිහිය අවශ්‍යයි හැඟීම් වලට වහල් නොවි අරමුණ දිහා බලන්නට. නුවණ හෙවත් ප්‍රඥාව අවශ්‍යයි. කොමක් සඳහාද මේක කරන්නේ, මොකද්ද මේකේ පරමාර්ථය කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න. එතකොට සති සම්පජඤ්ඤය තියෙනවා නම් සිහි නුවණ අවදි කරගන්නට පුළුවන් නම් එබඳු කෙනෙකුට තමයි ජීවිතයේ පරමාර්ථ හඳුනාගෙන අවශ්‍යතා හඳුනාගෙන අල්පේච්ඡව කටයුතු කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අල්පේච්ඡතාවය හතරාකාරයකින් ජීවිතේ මතු කරගන්නට අවශ්‍යයි. මොකක්ද හතරාකාරය කියලා කිව්වේ? දහම් පොතපත්වල සඳහන් වෙනවා ඒ කාරණා හතර. ප්‍රත්‍ය අල්පේච්ඡතාවය, ඊළඟට දුතාංග අල්පේච්ඡතාවය, පරියප්ති අල්පේච්ඡතාවය, ඊළඟට අධිගම අල්පේච්ඡතාවය. මේ විදිහට අල්පේච්ඡතාවයන් හතරක් දැක්වෙනවා. පළවෙනි එක තමයි ප්‍රත්‍ය අල්පේච්ඡතාවය. ප්‍රත්‍ය අල්පේච්ඡතාවය කියලා කියන්නේ මේ ජීවිතේ පවත්වාගෙන යන්නට ගිහි වුණත් පැවිදි වුණත් පුතඥන වුණත් රහත් වුණත් අපි හැම කෙනෙකුටම දිවි පවත්වන්නට අවශ්‍ය මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒවා භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගන්නකොට සිව්පසය කියලා හඳුන්වනවා. මහජනයාගේ පැත්තෙන් කතා කරනකොට මූලික අවශ්‍යතා කියලා හඳුනා ගන්නවා. ආහාර, නිවාස, ඇඳුම්, ඖෂධ මේවා තමයි සිව්පසය කියලා කියන්නේ මූලික අවශ්‍යතා. මේ මූලික අවශ්‍යතා පිළිබඳව යම්කිසි කෙනෙකුට අල්පේච්ඡතාවය ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රත්‍ය අල්පේච්ඡතාවයයි කියලා කියන්නේ. අවම අවශ්‍යතාවයෙන් යැපීම. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවිද්දාට අමතර සිවුරු පිරිකර ලැබෙනවා නම් බාරගත්තට කමක් නැහැ. හැබැයි සොහොන් පිට්ටනිය දාලා තියෙන රෙදි කෑලි එකතු කරලා සිවුරක් මහගෙන පෙරවන්න වුනොත් ඒකෙන් නොසතුටක් ඇති කරගන්න නැතුව, වික්ෂිප්ත වෙන්නේ නැතුව ඒ සඳහායි මහනෝනේ කියන බව තේරුම් අරගෙන කටයුතු කරා. අන්න ඒ වගේ ගිහියා වුණත් පුරුදු වෙන්නට ඕනේ. තමන්ට වැඩිපුර හරි හම්බ කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි හම්බ කරන්නේ කොමක් සඳහාද? සතුටින් ජීවත් වෙන්න. ඉතින් ජීවිතේ සතුට නැති කරගන්න ඕන, මානසික ආතතියෙන් හෙම්බත් වෙන ඕන. එතකොට මොකටද හම්බ කරන්නේ? එතකොට රැකී රක්ෂා කරගෙන හරි හම්බ කරගෙන මේ සියල්ලම කරන්නේ කොමක් සඳහාද? සතුටින් සුවෙන් තෘප්තිමත් ජීවත් වෙන්නනේ. ඉතින් ජීවිතයේ තුලේ තෘප්තිය නැති වෙනවා නම්, සතුට නැති වෙනවා නම්, අසහනේ වැඩි වෙනවා නම්, මානසික ආතතිය මතු වෙනවා නම්, සිතගත ලෙඩ වෙනවා නම්, එතකොට මොකටද හම්බ කරන්නේ? මේ හම්බ කරන එකෙන් තේරුමක් නැති. අන්න ඒ විදිහට අපි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. ගයක් හදන්න නැත්තේ ජීවිතේ පවත්වා ගන්නටයි. ඉතින් ඒ මුළු ජීවිත කාලෙම තමන් ණය මුදල් අරගෙන අරගෙන ගේ හදලා 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 ඉවරනකොට මැරිලා ගිහිල්ලා නම් මොකටද ගේ හැදුවේ? ඊට පස්සේ දරුවෝ ඒක දරුවන්ට හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක විකුණලා දානවා. එතකොට ඒගොල්ලන්ටත් නැහැ, හදපු කෙනාටත් නැහැ. එහෙම නැත්තම් අර තමන් අමාරුවෙන් එකතු කරලා තියපු දේවල් ගන්න දරුවෝ කා කොටා ගන්න. දැන් හුඟක් හරි හම්බ කරලා මිල මුදල් එකතු කරලා තියෙන පොහොසත් පවුල්වල දරුවෝ නොමග යන්නේ ඒකනේ. ඒගොල්ලන්ට මුදල යගයක් නැහැ, වටිනාකමක් නැහැ. ඒව හරි හම්බ කිරීමේ අමාරුවක් දැනিলা නේ. ඒ නිසා අර එකතු කරලා තියෙන එක බෙදා ගන්න කා කොටා ගන්නවා සහෝදර සහෝදර. ඊළඟට ඒ ටිකෙන් ඒව විනාශ වෙනවා, වියදම් වෙනවා කියලා එහෙම සංඥාවක් නැහැ. එහෙම වියදම් උනායි කියලා ඒගොල්ලන්ට අමාරුවක් නැහැ. මොකද තමන් මහන්සියෙන් හම්බ කරපුවා නෙමෙයි. ඒ නිසා හුඟක් වෙලාවට මව්පිය වෙහෙස මහන්සි වෙලා අපේ දරුවන්ට 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 කියලා එකතු කරලා තියලා මැරෙනවා. දරුවෝ ඒව නිසා කා කොටාගෙන තමනුත් විනාශ වෙලා සමාජයටත් විනාශයක් කරනවා. එතකොට පරම්පරා දෙකක්ම වෙනසිලා. ඇයි? දේවල් හරි හම්බ කිරීමේ පරමාර්ථය තේරුම් ගන්නට බැරිකම නිසා. මව්පියෝ ගුණධර්මකට යොමු වෙලා නැහැ. හම්බ කරන්න උත්සාහ කරලා තියෙනවා. දරුවෝ හම්බ කරන්න උත්සාහ කරලා නැහැ. ඒව විනාශ කරන්න කාලය වැය කරලා. එතකොට පරම්පරා දෙකම විනාශ වෙලා තියෙනවා ගුණධර්මක නැතිව. ඒ தත්ත්වයටපත් වෙන්නේ ඇයි? හරි හම්බ කරන්නේ කුමක් සඳහාද? ගෙවල් දොරවල් හදන්නේ මොකක් සඳහාද? මිල මුදල් උපයන්නේ කුමක් සඳහාද කියලා පැහැදිලි ප්‍රත්‍යවේක්ෂණයක් නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විශේෂයෙන්ම අපිට මතක තියෙන්නට ඕනේ, අපි සිහි කරන්නට ඕනේ කුමක් සඳහාද අපි දේවල් කරන්නේ. එනිසා ප්‍රත්‍යල්පේච්ඡතාවයයි කියලා කියන්නේ දිවි පැවැත්වීම සඳහා මේ හැම දෙයක්ම ජීවිතේ පවත්වාගෙන යන්නටයි, ජීවිතේ පවත්වන්නේ කුමක් සඳහාද? ගුණ නුවණ අවදි කරගන්නටයි. මේ ජීවිතය හඳුන්වන්නේ මනුස්ස ජීවිතය කියලානේ. මනුස්ස කියලා කියන්නේ මනස උසස් කරන්න. එතකොට අපි නිකම්ම සත්ව සිව්පාව වගේ කකා බිබී ජීවත් වෙලා ඉඳලා මැරිලා ගියයි කියලා මේ ජීවිතේ අර්ථ සම්පන්න වෙන්නේ නැහැ. එතකොට නිකන් තිරස්චීන ජීවිතයක්. තිරිසන් සතෙකුට හා සමානයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. තිරිසනාගේ මිනිස්යාගේ පොදු සමානකම් තියෙනවනේ. තිරිසන් සත්තු මව්පියන්ට දා උපදිනවා, මිනිස්සුත් මව්පියන්ට දා උපදිනවා. මේ කාරණෙන් දෙගොල්ල සමානයි. තිරිසන් සතා කුඩා කාලේ මව්පිය ඇසුරේ ජීවත් වෙනවා, මිනිස්ස දරුවත් කුඩා කාලේ මව්පිය ඇසුරේ ජීවත් වෙනවා. මේ දෙකෙනුත් සමානයි. ලොකු මහත් වෙනකොට තිරිසන් සත්තු තනියෙන් හොයාගෙන කන්න පුරුදු වෙනවා, මිනිස්ස දරුවොත් වැඩිහිටි වයසටපත් වෙනකොට ඉගෙන කියාගෙන රැකී ආරක්ෂා කරගෙන තනියෙන් හම්බ කරගෙන කන්න පුරුදු වෙනවා. මේ කාරණේනොත් දෙගොල්ල සමානයි. ඊට පස්සේ තරුණ වයසටපත් වෙනකොට තිරිසන් සත්තු තමන්ගේ වර්ගයේ කෙනෙක් සමග මුසු වෙලා වර්ගය අභෝ කරනවා, මිනිස්සුත් ආවාහ විවාහ වෙලා වර්ගය අභෝ කරනවා. මේ කාරණේනොත් සමානයි. තිරිසන් සතා සතුට වෙන කාරණයක් ලැබෙනකොට සතුට වෙනවා, දුක් වෙන කාරණයක් ලැබෙනකොට දුක් වෙනවා. මනුෂ්‍යයත් සතුට වෙන කරුණකදී සතුට වෙනවා, දුක් වෙන කරුණකදී දුක් වෙනවා. හැඟීම් බරව ජීවත් වෙනවා. ඒ කාරණේනොත් සමානයි. තිරිසන් සතා කලක් මෙහෙම ජීවත් වෙලා තමන්ගේ පරම්පරාව ඉතිරිව තියදී තමන් හුදකලා මිය යනවා. මනුෂ්‍යයත් මෙහෙම කලක් පැවතිලා පරම්පරාව ඉතිරිව තියදී තමන් හුදකලා මිය යනවා. මේ කාරණේනොත් දෙගොල්ල සමානයි. ඔය ටික විතරක් නම් කරලා මැරෙන්නේ ඒ ජීවිතය නිකම්ම සත්ව ජීවිතයක් පමණයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට ඒ සත්ව ජීවිතයක් මනුෂ්‍ය ජීවිතයක් බවට පත් වෙන්නේ කුමන කාරණයකින්ද? මනස උසස් වෙන්නට, ගුණධර්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය, කලයුත්ත නොකලයුත්ත, කුසලය අකුසලය, දහම අදහම තේරුම් අරගෙන ඒ අනුව ජීවිතය අවබෝධ කරගෙන ජීවත් වෙන්නට පුළුවන් නම් තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන හැටියට අන්නේ දහම තමයි, අන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තමයි මනුෂ්‍ය ජීවිතයක තියෙන විශේෂත්වය. ධර්මෝහි තේසං අධිකෝ විශේෂෝ. ඒ මනුෂ්‍ය ජීවිතයේ අධිකතාවයේ විශේෂතාවයේ තමයි දහමට අනුව කටයුතු කරන බව. දහමට අනුව කටයුතු කරනවා කියන්නේ තමන්ටත් අනර්ථයක් නොවි, ලෝකෙටත් අනර්ථයක් නොවි, තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා හසුරුවන්නට දක්ෂතාවය. ඉතින් එතකොට අපි හරි හම්බ කරන්නේ තමනුත් පිරිහෙන්නේ නැතිව, තමන්ගේ මනස දූෂ්‍ය කරගන්න නැතුව, ලෝකෙටත් අනතුරු කරන්න නැතුව, තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවි යහපතක් වෙන හැටියට ජීවත් වෙන්නේ. ඉතින් හම්බ කරන්න ගිහිල්ලා අන්තිමට මානසික ආතතිය හදාගෙන ලෙඩ වෙලා ඉක්මනින් අකාලේ මැරිලා යනවා නම්, ඒ හම්බ කරන්න ගිහිල්ලා අනුන් බොහෝ දිනාට රිද්දලා තියනවා නම් ඇති තේරුමක් නැහැ, ඇති වැඩක් නැහැ. ඒ නිසා මව්පිය හුඟක් දේවල් හරි හම්බ කරලා තිබ්බා කියලා විතරක් වැඩක් නැහැ, දරුවන්ටත් ජීවිතය පිළිබඳව නිවැරදි දැක්මක් ඇතුව ජීවිතේ පවත්වන්නට පුහුණු කරන්න. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රත්‍යල්පේච්ඡතාවයයි කියලා. කියන්නේ ආහාර, නිවාස, ඇඳුම්, ඖෂධ, මිල මුදල් මේවා අපට ජීවිතයේ කුමක් සඳහාද, මොකටද මේවා අවශ්‍ය වෙන්නේ? කායිකවත් මානසිකවත් සතුටින් තෘප්තියෙන් පවතින්නටත්, ඒ වගේම මනුෂ්‍ය ධර්ම දියුණු කරගන්න, ගුණ ධර්ම දියුණු කරගන්න, ප්‍රඥාව අවදි කරගන්න. ඉතින් ඒ ටික සිද්ධ නොවෙනවා නම් තමන්ට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් ඉඩ නැත්තම්, ගුණ නුවණ අවදි වෙන්නෙත් නැත්නම්, මේ දේවල් හම්බ කිරීමේ මූලික පරමාර්ථයෙන් ඔබ්බට ගිහින්. එනිසා ප්‍රත්‍යල්පේච්ඡතාවය කුමක් සඳහාද මේවා උපයන්නේ කියන පරමාර්ථය තේරුම් අරගෙන නුවණින් තමන්ට හිතෙන හිතන දේවල් වලට වහල් වෙන්නේ නැතිව, ඉල්ලන ඉල්ලන දේවල් ලබා දෙන්න උත්සාහ කරන්නේ නැතිව පාලනය වෙන්නට පුළුවන් නම්, එබඳු තැනැත්තාට සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ පවත්වාගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අනිත් කෙනා අරගෙන තියනවා වගේ වාහනයක් ගන්නට ඕන, වාහනයක් අවශ්‍යයි ගමන් බිමන් යන්න. නමුත් අනිත් කෙනා අරගෙන තියනවා වගේ වාහනය, ඒක අවශ්‍යතාවයක් නෙමෙයි. එතන තියෙන්නේ හැඟීමට වහල්. ගමන් බිමන් යන්න වාහනයක් ඕනේ කියන එක අවශ්‍යතාවයක්. ඒකට මුදල් ටිකක් එකතු කරගෙන වාහනයක් ගන්න එක හොඳයි. හැබැයි අරයා පාවිච්චි කරනවා වගේ එකක් මෙයා පාවිච්චි කරනවා වගේ එකක් එතන තියෙන හැඟීමට වහල්. කෑම කන්න ඕන කය පවත්වා ගන්න. හැබැයි අරගොල්ලෝ කනවා වගේ මේ හෝටලේ සකසනවා වගේ එතන තියෙන හැඟීම් වලට වහල් වෙනවා. එතකොට මේ රසය මේ වර්ණය මේ වර්ගය එහෙම හිතනකොට එතන තියෙන්නේ හැඟීම් වලට වහල් වෙනවා. එතකොට ඇඳුම් පැළඳුම් ඒ තැනට ගැලපෙන හැටියට අඳින්නට ඕන. නමුත් ලෝකේ තියෙන විවිධාකාර මෝස්තර වලට අනුව අඳින්නට ඕන කියලා හිතනවනම් එතන තියෙන්නේ හැඟීම් වලට වහල් වෙනවා. මිල මුදල් අවශ්‍යයි ජීවිතේ පවත්වාගෙන යන්නට. හැබැයි අහවලා වගේ වෙන්නට ඕන කියලා හිතාගෙන මුදල් උපයනවන අනුන්ට වඩා අපි ඉහළින් ඉන්නට ඕන කියලා හිතාගෙන අපි මුදල් උපයනවන එතන තියෙන්නේ හැඟීම් වලට වහල් වීම. එනිසා ප්‍රත්‍ය අල්පේච්ඡතාවයයි කියලා කියන්නේ ඒ තමන්ට ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් කුමක් සඳහාද කියලා නුවණින් තේරුම් අරගෙන කටයුතු කරන. මේකම තමයි අරිය වංශ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය වංශ ප්‍රතිපදාව කියලා. මේ මූලික අවශ්‍යතා තේරුම් අරගෙන හැඟීම් වලට වහල් නොවි සිත සැහැල්ලු කරගෙන ගුණධහමට අවධානය යොමු කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අර බලාපොරොත්තු වැඩි වෙනකොට අපේක්ෂා වැඩි වෙනකොට ඒව ඔස්සේම දඟලනවා මිසක් බණක් අහන්නට පින්කමක් කරන්නට දානයක් දෙන්නට පරෝපකාරයේ සඳහා යෙදෙන්නට මව්පියන්ට සලකන්න පන්සලට යන්න ඒවට වෙලාවක් නැහැ. වැඩ හම්බ කරනවා. ඒක එපා කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උත්සාහයෙන් හරි හම්බ කරන්න. ඒ හම්බ කරන දේ හතරකට බෙදලා දෙකෙන් පංගුවක්ම ආයෝජනය කරන්න. මොකටද? එතකොට තමන්ට ගොඩාක් වෙහෙසෙන්නේ නැතිව යමක් උපයා ගන්නට පුළුවන්. ඉතින් තමන්ගේම ව්‍යාපාරයක් නෙමෙයි නම් කරන්නේ වෙන තැනක රැකියාවක් නම් කරන්නේ රැකියාවෙන් හම්බ වෙන දේ වෙනත් කාර්යයක් සඳහා ආයෝජනය කරන. දෙකෙන් පංගුවක් ආයෝජනය කරනවා. ඉතුරු දෙකෙන් පංගුව නැවත දෙකට බෙදලා හතරෙන් පංගුවක් තැන්පත් කරලා තියෙනවා අවශ්‍ය මොහොතක ගන්න. ඉතුරු හතරෙන් පංගුව විතරයි පරිහරණය කරන්නේ. ඒකත් පරිහරණය කරන්නේ තනියෙන් කන්නට නෙමෙයි තමන්ගේ අවශ්‍යතා සඳහා, අඹදරුවන්ගේ අවශ්‍යතාවය සඳහා, මව්පියන්ගේ අවශ්‍යතා සඳහා, සමාජ සුභසිද්ධිය සඳහා, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දීම සඳහා, පින් කිරීම සඳහා, ඔක්කොටම හතරෙන් එකයි. ඉතින් උපයන මුදලෙන් හතරෙන් එකකින් කොහොමද ජීවත් වෙන්නේ? ජීවත් වෙන්න බැරි නිසා තමයි දෙකෙන් පංගුවක්ම ආයෝජනය කරන්න කියන්නේ. එතකොට තමයි තමන්ට වැඩි ආදායමක් ලැබෙන්නේ. මේ විදිහට ආර්ථිකය කළමනාකරණය කරගන්නට බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වලා තියෙන්නේ මට මොකක්වත් ඕනේ නැහැ කියලා සියල්ල අතහැරලා දාන්නට නෙමෙයි, මට සියල්ලම ඕනේ කියලා බදා ගන්නට නෙමෙයි, මධ්‍යම ප්‍රතිපදාව පුරුදු පුහුණු කරන්න නම් හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවයේ තේරුම් ගන්න. ඒ අවශ්‍යතාවයේ තේරුම් ගන්න කටයුතු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂාවක් කියලා දේශනා කරන්නේ. ආහාර අනුභව කරනකොට මේ ආහාරය අනුභව කරන්නේ කුමක් සඳහාද? මේ කය පවත්වා ගන්නට. තෙල්ලම් පිණිස ආහාර ගන්නවනේ මේ සමහරු නිකන් විනෝදයට කැම කනවා. එහෙම නෙමෙයි. කෑම කන්නේ කය නිදුක්ව නිරෝගීව පවත්වා ගන්න. ඒ වගේම සුවසේ ගුණධම් වඩා. ගිහියෙකුට උනත් පැවිද්දෙකුට උනත් ওই ටිකට ඕන වෙන්නේ. කය නිරෝගීව පවත්වා ගන්න ඕන තමන්ගේ වැඩ කටයුතු කරගන්න. මිනිස්සෙක් හැටියට මනස ශක්තිමත් කරගන්නට ඕන. ඒ දෙකටම කාය ශක්තිය අවශ්‍යයි. ඒ සඳහායි ආහාර ගන්න. ඒක හරියට නුවණින් දැනගෙන කරනවා නම් හැඟීම් වලට වහල් නොවි පවතින්නට පුළුවන්. මේ විදිහට අරිය වංශ ප්‍රතිපදාවෙහි තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ප්‍රත්‍ය අල්පේච්ඡතාවේ කොහොමද අපි ඇති කරගන්නේ? ඒ සඳහා නුවණින් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන. යමක් උපයනකොට, යමක් මිලදී ගන්නකොට, යමක් හරිහම්බ කරනකොට ඒ කුමක් සඳහාද? එහෙම නැති වුණොත් අපි ලෝකයේ අනිත්‍ය කියන දේවල් එක්ක පැටලෙනවා. දැන් අපේ මව්පිය අතීත කාලේ ගෙදරින් එළියට ගිහින් කඩේකට යන්නේ ගෙදර මොනවද අවශ්‍යතාවය කියලා දැනගෙන ඒ අවශ්‍යතා ටික සනිටුහන් කරගෙන ඒ අවශ්‍යතා ටික සම්පාදනය කරගෙන එන්නයි කඩේට යන්නේ. අද එහෙම නෙවෙයි. කඩේට ගිහිල්ලා බැලුවෙන් පස්සේ එතන ප්‍රදර්ශනය කරන්නේ මොනවද, පොළඹවන්නේ කොහොමද, ඒ අනුව තමයි අපි අද කන්නේ මොනවද කියලා තීරණය ගන්න. සමහර වෙලාවට දැන් එකක් මිලදී ගන්න හිතාගෙන යනවා. අතන බෝඩ් එකක් තියෙනවා, දෙකක් ගත්තොත් තුන්වෙනි එක නොමිලේ දෙනවා කියලා. දැන් අපිට ඕන වෙන්නේ එකයි. අමාරුවෙන් තව තියෙන සල්ලි ටිකක් ඇදලා දෙවෙනි එකක් ගන්නවා. ගත්තම තුන්වෙනි එක නොමිලේ. දැන් එකක් ඕන කෙනෙකුට තුනක් ලැබුණාම ඉතුරු දෙකට මොකද වෙන්නේ? ඒවා නාස්ති වෙලා යනවා, විනාශ වෙලා. දැන් ඒවා නොමිලේ හම්බ වෙච්චද? නෑ, ඒකටත් අපි මුදල් ගිහිල්ලා නිකන් දීලා නෙමෙයි. ගාන ටිකක් වැඩි කරලා සේල් කියලා තව ගානක් අඩු කරලා ඊට පස්සේ විකුණනවා. එතකොට අපි ඒවට රැවටෙන්නේ ඇයි? අපේ අවශ්‍යතාවය හඳුනාගෙන නෙමෙයි අපි කඩෙන් බඩු මුට්ටු මිලදී ගන්නට යන්නේ, අනිත් අය කියන විදිහ. ඒතර ඒ අය කියනවා නම් වෙළඳන්වීමේ මේවා තමයි රස, මේවා තමයි ගුණ, මේවෙන් තමයි මේ කොටස් වැඩෙන්නේ කියලා කියනවා නම් ඒවා තමයි අපි කන්නේ. අපේ අත්දැකීම් මත අපි හඳුනාගෙන නෙමෙයි. ඊළඟට සමහර වෙලාවට තමන් මාසෙ අන්තිමට පඩි ගන්නකොට ලංකාවේ නම් ඔන්න පඩි ලැබෙනවයි කියලා දැනගන්නකොට ඒ කිට්ටු වෙනකොට වෙලෙන්ද නොයෙක් බඩු මුට්ටු ගෙනල්ලා ඒ තමන් රැකියාව කරන තැන ඉස්සරහ තියාගෙන ඉන්නවා. එතකොට වැඩකට නැති ගොඩක් දේවල් අර අතේ මුදල තියෙනකොට මේක මෙහෙමයි මෙහෙමයි වටිනවා කියලා අරයත් ගන්නවා, මෙයත් ගන්නවා, මාත් ගන්න ඕන. ඉතින් ඔහොම අරගෙන පුටු සැටිද අරව මෙව ගෙලල්ලා ගෙදර තියාගෙන ඒවා හැමදාම දූවිලි පිහදද අවුරුද්දකට එකපාරක්වත් වාඩි වෙනවද දන්නේ නැහැ. දූවිලි පිහදද වෙන රෙදි වලින් ඒවා වහලා තියාගෙන ඉතින් අමාරුවෙන් නඩත්තු කරන සල්ලිත් වියදම් කරලා අරන් ඇවිල්ලා හැමදාම පිහදද තියාගෙන ඉඳලා. ඇයි මේ අවශ්‍යතාවය මොකද්ද කියලා හඳුනගෙන නෙමේ බඩු මුට්ටු අරගෙන තියෙන්නේ. ඒවට වියදම් කරලා තියෙන්නේ. ඊළඟට ව්‍යාපාරිකයෝ තමන්ට ඕන දේ විකුණ ගන්න ඕන වෙනකොට ඒවට එක එක උපාය මාර්ග පාවිච්චි කරනවා. ඒතර වාහන මාරු කරන්න ඕන, ඇඳුම් මාරු කරන්න වගේ එහෙම වෙළඳ එක එක උපාය මාර්ග යොදනවා. යොදනකොට මිනිස්සු ඒවත් එක්කලා රැවටෙනවා. මිනිස්සු ඒවට වහල් වෙනවා. එහෙනම් අපිත් එහෙම කරන්න ඕන. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ අනිත් අය කියන විදිහට පොළඹවන පොළඹවන විදිහටද අපි ලෝකය ගැන හිතන්නේ නැත්නම් අපේ අවශ්‍යතා තේරුම් අරගෙන අපි මොකටද මේවා පාවිච්චි කරන්න කියලා හඳුනා ගන්නට ඕන අපේ නුවණින්. එහෙම නැතුව අනිත් අය කියන විදිහ දැන් අද ලෝකෙ වෙලා තියෙන්නේ අන්තර්ජාල පහසුකම් ඔස්සේ ලෝකයේ එකම ගම්මානයක් වෙලා තියෙන නිසා අපේ සංස්කෘතිය, අපේ ආගම දහම, අපේ චාරිත්‍ර ඒ ඔක්කොම යට කරගෙන එක එක සංස්කෘතීන් වල එක එක මිනිස්සු හැසිරෙන්නේ කොහොමද ඒ ඔක්කොම බලලා ඒ විදිහට අපි වැඩ කරන්න උත්සාහ කරනවා. ව්‍යාපාරිකයෝ කියන විදිහට වැඩ කරන්න උත්සාහ කරනවා, වෙනත් සංස්කෘතික අය කියන විදිහට වැඩ කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ව්‍යාපාරික ලෝකේ තව උපක්‍රම යොදනවා. අතේ තියෙන සල්ලි මදි නම් ණයටත් දෙනවා. එතකොට බැංකුවට සල්ලි ටික දැම්මෙන් පස්සේ තව තව අපට වැඩිපුරත් ඒවෙන් බඩු ගන්න පුළුවන්. ඒවා වෙන පැත්තකින් අපෙන් අය කරගන්න. ඒතර අතේ තියෙන සල්ලි වියදම් වෙනවා නම් අපට අමාරුවක් දැනෙන්නේ. හැබැයි ණයට ගන්නකොට අතේ තියෙන සල්ලි වියදම් වෙන්නේ නැහැ. එතකොට අපට අච්චර අමාරුවක් දැනෙන්නේ නැහැ. මෙහෙම විවිධ වෙළඳ උපක්‍රම යොදලා තියෙනවා. ඊළඟට ඉස්සර අපි අවශ්‍ය දේ ගේන්නට ඒවා තියෙන තැනට ගියා. දැන් ඒවා අපේ අවශ්‍යතාවය හොයාගෙන ගෙදරට අරන් එනවා. දැන් අද හවසත් මම දරුවෙක් එක්කලා කතා කළේ ඉස්සර කෑම බීම ගේන්න මිනිස්සු එතනට ගියා. දැන් කෑම ගෙදරට එනවා හොයාගෙන එක එක විදිහට සද්ද කරගෙන. එතකොට ඒවා විලදී ගන්නට විතරයි තියෙන්නේ. මේ විදිහට ඒක එක්තරා පහසුවක් තියෙනවා එක පැත්තකින්. මේ කොරෝනා වසංගත සමයේ ඒක ලොකු පහසුවක්. හැබැයි ඒ පහසුකම අපි නුවණින් පරිහරණය කරනවද, හැඟීම් වලට වහල් වෙලා පරිහරණය කරනවද? ඒ මතයි අල්පේච්ඡතාවේ මහිච්ඡතාවේ තීරණය වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡතා හතරක් දේශනා කරන මේ පළවෙනි කාරණේ තමයි ප්‍රත්‍ය අල්පේච්ඡතාවේ. ප්‍රත්‍ය අල්පේච්ඡතාවේ කියලා කියන්නේ ජීවිතේ පවත්වා ගන්නට අවශ්‍ය මූලික අවශ්‍යතා, ආහාර, ඇඳුම්, නිවාස, ඖෂධ කියන මේවා සහ තවත් මිල මුදල් ආදී යමක් තමන්ගේ ජීවිතේ පවත්වන්නට අත්‍යවශ්‍ය නම් ඒ අවශ්‍ය දේවල් ප්‍රමාණය හඳුනාගෙන, පරමාර්ථය හඳුනාගෙන ඒ හැඟීම් වලට වහල් නොවේ අවශ්‍යතාවය මත පරිහරණය කරන්නට පුළුවන් නම් ඒ තැනැත්තා ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡතාවේ පවත්වන කෙනෙක්. ඒ තැනැත්තාට සැහැල්ලුවෙන් දිවි පවත්වන්නට පුළුවන්. ඊළඟට දෙවෙනි කාරණේ තමයි දුතාංග අල්පේච්ඡතාවේ. දුතාංගල්පේචතාවයයි කියලා කියන්නේ කෙලස් දුරු කරන්නට, කෙලස් දුණනේ කරන්නට යම් ප්‍රතිපදාවක් පවත්වනෝ. අපි මුලිනුත් සිහිපත් කළා ඒ ප්‍රතිපදාවයි කියලා කියන්නේ අවශ්‍යතාවයේ අල්ප අවම මට්ටම තේරුම් අරගෙන ඒ මට්ටමින් පවත්වන. එතකොට දුතාංග සහ අත්තකිල මතාන යෝගයේ වෙනසක් තියෙනවා. අත්තකිල මතාන යෝගයේ කියන්නේ අවශ්‍යතා කප්පාදු කරනවා. ඒ කියන්නේ කෑම කන්නේ නැහැ, ඇඳුම් අඳින්නේ නැහැ, නිදා ගන්නෙ නැහැ, ගෙයක් දොරක් පරිහරණය කරන්නේ නැහැ, බෙහෙත් ගන්නෙ නැහැ. එතකොට අත්තකිල මතාන යෝගී. එහෙම ಗುಣධම් වඩන්න බෑ. ඒක මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. මධ්‍යම ප්‍රතිපදාවේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවා. හැබැයි හැඟීම් වලට වහල් වෙලා කෙලස් වැඩෙන මට්ටමකට යන්න ඉඩ තියන්නේ. එතකොට මොකද්ද කරන්නේ? කාමසුකල්ලිකාන යෝගයට යොමු වෙලා නැහැ. ඉන්ද්‍රිය පිනවමින් ඒවැම ගිලිලා ඒවැම මොසපත් වෙන්නෙත් නැහැ. හැබැයි අත්තකිල මතාන යෝගයේ හැටියට අවශ්‍යතා නොසලකා හරින්නෙත් නැහැ. අවශ්‍යතාවය තේරුම් ගන්නවා. එහි අවමය තේරුම් අරගෙන පවත්වා ගන්න. ඒ අවමයෙන් කටයුතු කරන ගුණය තමයි දුතාංග කියලා. එක් බඳුනක දානේ වළඳනවා, අය දවසකට එක වේලක් පමණක් දානේ වළඳනවා. ආදි වශයෙන් දුතාංග 13ක් දක්වනවා. ඇඳුම් පැළඳුම් සීමා කරගන්නවා. දැන් සමහර කෙනෙකුට කමිස කොච්චර තියද, කලිසම් කොච්චර තියද, සපත්තු ජෝඩු කීයක් තියද තමන්වත් දන්නේ නැහැ සමහර. ඒවා පාවිච්චි කරන්නේත් නැහැ. මේ දකින්න එක ගන්න ඕන. ඇයි ඒ අල්පේච්ඡතාවේ නැතිකම? ඒකට ඒවට යන වියදම, ඒව කොහෙන්ද එතකොට? තමන් හම්බ කරන ඒවෙන් තමයි ඒ නාස්තිය සිද්ධ වෙන්නේ. එහෙම හිතන්නේ නැතිනම්, එහෙම දකින්නේ නැතිනම්, ප්‍රත්‍යවේක්ෂාවක් නැතිනම් හම්බ කරන බොහෝ දේ අයථා විදිහට විනාශ වෙලා යනවා. ඒ නිසා ඇඳුම් පැළඳුම් අවම ප්‍රමාණය, ආහාර පාන අවම ප්‍රමාණය. අවම ප්‍රමාණය කියලා කියන්නේ නිකන් දුක් විඳිනවා කියන එක නෙමෙයි. කය නඩත්තු කරගන්නට, මූලික පරමාර්ථ ඉටු කරගන්නට මේ නිකන් තණ්හාවෙන් දේවල් මසුරුකමින් එකතු කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. හම්බ කරන දේෙන් වැඩිපුර යමක් ඉතුරු වෙනවා නම් දන් දෙන්න, පින්කම් කරන්න, අනිත් අයගේ යහපත පිණිස. මොකද අපට යමක් ලැබෙන්නේ මේ අපේ උත්සාහය නිසා විතරක් නෙමෙයිනේ, සසරේ කුසල් දහම් කරපු නිසානේ. ඒ නිසා මේ ජීවිතෙත් අපි කුසල් දහම් කරගන්නට ඕන. ඒ නිසා තමන් හම්බ කරන දේ තමන්ටම නැතිනාස්ති කරන්නට නෙමෙයි, ලෝකේ සියලු දෙනාගේ යහපත වෙනුවෙනුයි අපි යමක් උපයන්නේ. ඒ නිසා උපයන දේ નિවරදිව පරිහරණය කළා වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා, තමන් භුක්ති විඳිනවා වගේම අමුදරුවන් පෝෂණය කරනවා වගේම මව්පියන් පෝෂණය කරනවා වගේම සමාජ සුබ සාධනයටත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ පැවැත්මටත් කුසල් දහම් කරන්නටත් ඒ සියල්ලටම යොදවන කොට තමයි හම්බ කරපු දේ નિවරදිව පාවිච්චි කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අර අපේ මූලික අවශ්‍යතා හඳුනාගෙන ඒ අවමයෙන් යැපෙන්නට පුළුවන් නම් ඉතින් සියල්ල තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස යොදවන්නට පුළුවන්. විපතක් කරදරයක් ලැබුණොනහම් පාවිච්චි කරන්නට සංරක්ෂණය කරලා තියන්නට පුළුවන්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුතාංග කියලා කියන්නේ අත්තකිල මතාන යෝගයට පැමිණීම නෙමේ, තමන්ගේ කෙලෙස් අවම කරන්නට අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිවල යෙදීම. તો දුතංග අල්පේච්ඡතාවයයි කියලා කියන්නේ මොකක්ද? ඒකාසනිකංග, පත්තපින්නිකංග, ඊළඟට තෙචීවරිකංග ආදී මේ දුතංගයක් යම්කිසි කෙනෙක් සමාදන් වෙලා කටයුතු කරනවා නම් තමන් මෙන්න මේ ගුණය පුහුණු කරන කෙනෙක්, තමන් අල්පේච්ඡතාවයෙන් කටයුතු කරන කෙනෙක් කියලා අනුන්ට පෙන්වන්න යන්නේ. දැන් අර ඇඳුම් පැළඳුම් ගොඩාක් ගන්න ඕන වෙන්නේ අපි මෙහෙමයි අඳින්නේ මෙහෙමයි වැඩ කරන්න කියලා ලෝකෙට පෙන්වන්නනේ. වාහනේ ගමන් බිමන් යනවට වඩා අහවල් විදිහේ වාහනයක් ගන්න ඕන කියලා හිතන්නේ මේ ලෝකෙට පෙන්නනේ. එතකොට තමන්ට මේ දේව තියනවා කියලා අවශ්‍යතාවයේ යට කරගෙන අනිත් අයට පෙන්න. තමන්ගේ හැඟීමටත් වහල් වෙලා අනිත් කෙනාටත් පෙන්න. එතකොට මහිච්ඡතා අල්පේච්ඡතා නෙමෙයි. ඒ වගේම තමයි දුතාංග නැමැති මේ සියුම් ගුණධම් පුහුණු කරනකොට, කෙලස් දුරු කිරීම සඳහා කටයුතු කරනකොට සමහරු ඒක ප්‍රදර්ශනය කරන්න යනවා. අපි නම් ඉතින් බොහොම අල්පේච්ඡතාවෙන් කටයුතු කරන්නේ. අපි නම් ওই ඇඳුම් පැළඳුම් වලට වැඩි ආසාවක් නැහැනේ. අපි නම් ওই කෑම බීම ගැන එච්චර එහෙම පස්සෙන් පන්නන්නේ නැහැනේ. මම නම් මේ මස් මාළු කන්නේ නැහැනේ. මම වෙජිටේරියන්. ඉතින් මේව අනිත් අයට කියවන්න යනවා. අනිත් අයට පෙන්වන්න ඕන අපි වෙජිටේරියන්. තව කෙනෙක් ඒ යහපත් ප්‍රතිපදාවට පෙළඹවීම සඳහා මඟ පෙන්වීම වරදක් නෑ පින්නතුනේ. නමුත් ටික මම මෙහෙම කෙනෙක්, අපි මේ ප්‍රතිපatti, අපි නම් සිල් ගන්න අය, අපි භාවනා කරන අය, අපි ගුණධම් වඩන අය, අපි බණ අහන අය, අපිට මේ සුදුසුකම් තියෙනවා, මේ ගුණ අපි දිනු කරගෙන තියෙනවා. එහෙම ප්‍රදර්ශනය කරන්නට යාම ගුණධම් පිළිබඳ මහිච්ඡතාවය. ඒ කියන්නේ මම මෙහෙම ගුණවතෙක් සිල්වතෙක් කියලා බොහෝ දෙනා දැනගනීවා කියන අදහස තමයි එතන තියෙන්නේ. ඒකත් මහිච්ඡතාවයේ එක්තරා ලක්ෂණයක්. එතකොට දුතාංග අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමන් එහෙම කෙලස් දුරු කිරීම සඳහා උසස් ප්‍රතිපත්තියක නිරත වෙලා ඉන්නවා කියලා අනිත් අයට අඟවන්න යන්නේ. වෙරේරුකානේ මහානායක හරු වැඩ ඉන්න කාලේ පොලිසියක OIC මහත්තයෙක් උන්වහන්සේ මුණ ගැහෙන්නට ආවා. පොලිස් ස්ථානයක ප්‍රධානී. ඊට එතුමා කියනවා, හැමදෙන්නේ මම රාජකාරි කරද්දිත් අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරනවා. හැබැයි මං අටසිල් ගන්නවා කියලා ආයතනයේ කවුරුත් දන්නෙත් නැහැ, ගෙදර කවුරුත් දන්නෙත් නැහැ. සතියකට දවස් දෙකක් විතරක් පන්සිල් සමාදන් වෙනවා පවුල් සංස්ථාව පවත්වාගෙන යන්න ඕන නිසා. නැත්තම් බිරිඳ කල්පනා කරනවානේ කුමක් නිසාද සැමියාගේ මේ වෙනසක් විශේෂත්වයක් පෙනෙන්නේ කියලා. එහෙම වුණොත් පවුල් සංස්ථාව පවත්වාගෙන යන්නට බැරි වෙනවා. එතන ගැටලුමක් වෙනවා. එහෙම නොවෙන්නට ඕන නිසා සතියකට දවස් දෙකක් පන්සිල් සමාදන් වෙනවා, අනිත් දින පහම අෂ්ටාංග සීලය සමාදන් වෙලා තමයි රාජකාරියත් කරන්නේ. හැබැයි තමන් අටසිල් රකින්නවා කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ, කිසි කෙනෙකුට කියලාත් නැහැ, කිසි කෙනෙකුට පෙන්වන්න ගිහිල්ලත් නැහැ. මහානායක හැමදෙරොත් එක්ක එක සිහිපත් කළේ ඒ සම්බන්ධව යම් මාර්ගෝපදේශයක් අමතරව ලැබිය යුතු නම් එබඳු සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක්ගෙන් ධර්ම දන විනයදරයෙකුගෙන් ඒ උපදේශය ගන්නට ඕන නිසා ඒ කාරණේ සිහිපත් කරනවා. මේ විදිහට තමන් ගුණධම් වඩන කෙනෙක් කියලා ප්‍රදර්ශනය කරන්නට යන්නේ නැති බව ගුණධම් පිළිබඳ අල්පේච්ඡතාවය. ඊළඟට පරියත්ති අපිච්චතා කියලා කියන්නේ තමන්ගේ බහුසුත බව. මම මෙච්චර ත්‍රිපිටකය කියවලා තියෙනවා, මෙච්චර වාර ගාන ත්‍රිපිටකය කියවලා තියෙනවා, ඊළඟට මම මෙච්චර විනය හදාරලා තියෙනවා, මම අභිධර්මයේ කියවලා තියෙනවා, මම අහවල් සූත්‍ර කියවලා තියෙනවා, අහවල් වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවා, මේ සුදුසුකම් මට තියෙනවා කියලා තමන්ගේ දැනුගත්කම් ලෝකෙට ප්‍රදර්ශනය කරන්නට යන්නේ නැති බව. එහෙම ප්‍රදර්ශනය කරන බව පරියත්ති මහිච්ඡතාවේ. මම මේ විදිහේ හැකියාවන් ඇති දැනුගත්කම් ඇති කෙනෙක් ඇටියට අන් අය දැනගනීවා. එහෙම දැනගැනීමෙන් ලෝකෙට යහපතක් කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. අර අධිකාරම්තුමා එක අවස්ථාවක කියලා තිබුණා, මට වැඩ කරන්න නම් ගහගන්න බෝඩ් ගහගන්න ඕන නැහැ. හැබැයි නම නිසා බෝඩ් එක නිසා නම් අවශ්‍ය වැඩේ කෙරෙන්නේ. බෝඩ් එක පිටේ ගහගෙන හරි නම පිටේ ගහගෙන හරි වැඩේ කරන්න මම ලෑස්තියි. ඒ කියන්නේ කාර්ය කෙරෙන්නේ ඒක ප්‍රසිද්ධ කිරීමෙන් නම්, අනුන්ට යහපත වෙන්නේ ඒක ප්‍රසිද්ධ කිරීමෙන් නම්, එබඳු තැනක යහපත කිරීමේ අදහසින් ඒක ප්‍රකට කිරීම වරදක් නෑ. හැබැයි මම මෙහෙම කෙනෙක් කියලා සෙය්‍යමාණයෙන් තමන් ඉහලින් තියාගන්න, වැජමෙන්න, තමන්ගේ ප්‍රතිරූපය හදන්න, තමන්ගේ දැනුගත්කම් පෙන්වන්නට යාම අල්පේච්ඡතාවේ නොවේ, එය මහිච්ඡතාවයි. ඊළඟට හතරවෙනි කාරණය තමයි අධිගම අප්පිච්ඡතා. අධිගම අප්පිච්ඡතා කියලා කියන්නේ තමන් සෝවාන් වෙලා, සකෘදාගාම වෙලා, අනාගාම වෙලා, රහත් වෙලා කියලා අනිත් අයට අඟවන්නට යන්නේ. ඉතින් අද වෙලා තියෙන්නේ, අද සෝවාන් වෙලා රහත් වෙලා නෙමෙයි, සෝවාන් වෙන්නේ නැතුවත්, රහත් වෙන්නේ නැතුවත් මම සෝවාන් වෙලා, මම රහත් වෙලා, මම බුදු වෙලා කියලා ලෝකෙ රවට්ටන්නට යන. ඒ මොකටද? අන් අයගේ ලාභ සත්කාර ලබන්න, මහිච්ඡතාවය. ඉතින් සැබෑවට ඒ ගුණ දිනු කරගත්තු උතුමන් ඒවා ලෝකෙට පෙන්වන්න යන්නේ. හැබැයි ඒක මතු කිරීමෙන්, ඇඟවීමෙන් තව කෙනෙක් මාර්ගඵලාදිගමයට උනන්දු කරන්න පුළුවන් කියලා පෙනෙනවා නම් ඒ බඳු තැන්වලදී ඒක සිහිපත් කරන්න පුළුවන්. හැබැයි එහෙම නැති තැන්වලදී මම මෙහෙම කෙනෙක් කියලා පෙන්වන්නට උන්වහන්සේලා කටයුතු කරන්නේ. මෙන්න මේ විදිහට ප්‍රත්‍යල්පේච්ඡතාවය, ඊළඟට දුතාංගල්පේච්ඡතාවය, පරයාප්ත්‍යල්පේච්ඡතාවය, අධිගමල්පේච්ඡතාවය කියලා මේ බලාපොරොත්තු අඩු බව, අපේක්ෂා අඩු බව සතර ආකාරයකින් දක්වනවා. ඒයින් පළවෙනි කාරණේ තමයි බොහෝ දෙනාට දෛනික ජීවිතයේදීත් නිවන් මගෙහිදීත් වැදගත් වෙන්නේ මොකක්ද? ප්‍රත්‍ය අල්පේච්ඡතාවය. අපි පරිහරණය කරන දේවල් හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව, තෘෂ්ණාවෙන් මුසපත් වෙන්නේ නැතිව, ප්‍රඥාවෙන් පරමාර්ථ වටහාගෙන අවශ්‍යතා තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නම් බොහෝ බලාපොරොත්තු ඇති කරගන්න නැතුව අවම බලාපොරොත්තු වලින් පැහැල්ලුවෙන් සතුටෙන් සැනසීමෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ සැනසීමම තමයි භාවනා කරන්න, ගුණධම් වඩන්න, නිවන් මඟ පුහුණු කරන්න අපට මහෝපකාරී වෙන්නේ. ඒ නිසා අල්පේච්ඡතාවය අපට දෛනික ජීවිතයේ සුවෙන් පවත්වාගෙන යන්නටත් නිවන් දැකීමටත් උපකාර වෙන සුවිශේෂ ගුණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වා ගන්න අපි මාතෘකා කළ සූත්‍ර දේශනාවෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි, මේ අල්පේච්ඡතාවය නූපන් කුසල් උපදවන්නට හේතු වෙනවා, උපන් අකුසල් ප්‍රහාණය කරන්නට හේතු වෙනවා. ඒතරම් ප්‍රයෝජනවත් වෙන ධර්මයක් මේ අල්පේච්ඡතාවයේ තරම් මම තවත් දකින්නේ නැහැ. මේ කුසල් මතු කරන්නට, අකුසල් දුරු කරන්නට හේතු වෙන අන්ධර්මයක් මම දකින්නේ නැහැ. මේ අල්පේච්ඡතාවයේ තරම් වැදගත් වෙන, ප්‍රයෝජනවත් වෙන කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ප්‍රඥාවෙන් යුක්තව කරන කියන කටයුතු වල පරමාර්ථය තේරුම් අරගෙන, ඒවැ අවම අවශ්‍යතාවයේ තේරුම් අරගෙන, හැඟීම් වලට වහල් නොවි අල්පේච්ඡතාවෙන් පවතින ජීවිතය සැහැල්ලුවෙන් මානසික ආතතියෙන් තොරව පවත්වා ගන්නටත්, නිර්වාණගාමිනී මඟ සැහැල්ලුවෙන් පුරුදු පුහුණු කරන්න, ගුණධම් වඩන්නටත් මෙය සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරක්. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාල් ඉදිරිසිංහ මහත්මයා, නිල්මිනී ඉදිරිසිංහ මහත්මිය, නිරෝධා දියනිය, ලසන් පුතා, වගේම ලංකාවේ පදිංචි නන්දා පෙරේරා මෞතුමිය, ඒ වගේම ලක්මිනි එදිරිසිංහ මහත්මිය, හිමා එදිරිසිංහ මහත්මිය සහ සිසිර මහත්මයා ඇතුළු පවුලේ සැම 2021 සැප්තැම්බර් මාස 16 වෙනි දිනට හඳපාංගොඩ පන්සල පාරේ විසූ අබේවර්ධන එදිරිසිංහ මහත්මයා මිය පරලොව ගොස් පස් වසරක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණු පෙරදරි කරගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ වගේම EA අබේවර්ධන මහත්මයා, DB එදිරිසිංහ මහත්මයා, DC අමරතුංග මහත්මිය, K තෝමිස් පෙරේරා මහතා, DC තලගල මහත්මිය, DC සිරිසේන මහත්මිය, අජිත් සිරිලාල් වීරකෝන් මහත්මයා ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කිරීමත්, සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, දේශකයන්න් වහන්සේටත් ලංකාවාසී ලෝකවාසී සැමටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකම, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පිංකම, ඒ වගේම විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාල් එදිරිසිංහ මහත්මයා, එම මහත්මිය පසුගිය කාල වකවානුවේ කොරෝනා වසංගතයෙන් පීඩා විඳින, හුස්ම ගන්නට අපහසුතා ඇති රෝගීන්ට ඒ ඔක්සිජන් ලබා දෙන්නට, ඔක්සිජන් සිලින්ඩර් කිහිපයක්ම මිලදී ගන්නට අවශ්‍ය ධන පරිත්‍යාගයන් සිද්ධ කරන්නට යෙදුණ. එයින් රෝහල්වල ඔක්සිජන් අඩුපාඩු ඇති තැන්වලට ඒවා සම්පාදනය කර දෙන්නට පුළුවන්කම ලැබුණා. ඒ මහ කුසලයත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පිනතුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. නන්දා පෙරේරා මෞතුමිය ඇතුළු මේ දායකත්වයේ දරන දූදරු මුණුබුරු මිනිබිරියන් හැම දිනාටමත් ලංකාවාසී ලෝකවාසී සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. මීට වසර 5කට ඉහතදී මිය පරලෝ යන්නට එදුණු අබේවර්ධන එදිරිසිංහ පියාණන් ඇතුළු මේ නම් සඳහන් කළ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. හැම දිනාටම පෙරවන් සරණයි.